හොඳයි දුවේ පුතේ, හැමෝටම තෙරුවන් සරණයි, සුබ දවසක් කියලා ආශිර්වාද සිදු කරනවා. බොහොම කාලකින් තමයි අද අපේ දරුවු ටික හමු වෙන්නේ අපට මේ කොවිඩ් වසංගතයත් එක්ක. ඉතින් අවුරුදු 11 පාසල් ජීවිතේ සමගාමීව මරණකොට අපේ දරුවන්ට හොඳ අත්දැකීමක් තියෙන. ඉතින් 11 වසර කියන්නේ පාසලේ තවත් ඉදිරියට අධ්‍යාපනය ලබනවාද නැද්ද කියන එක තීරණය කරන තීරණාත්මක අවස්ථාවකට යොමු වෙන්න තව මාස කිහිපයක් තියෙනවා. දැන් නම් අධ්‍යාපනය දියුණු වෙලා විවිධ අංශවලින් කටයුතු කරන්න පුළුවන්. නමුත් අපි අතීතේ නම් ගත්තොත් එහෙම හොඳ අධ්‍යාපනයක තිබුණු ලක්ෂණයක් තමයි 11 වසරට ආයෙන් පස්සේ ඒ විභාගයේ නිරවසන්නට පස්සේ ඒකෙන් සමත් වෙන අය ඉදිරියට අධ්‍යාපනය කරන යන අසමත් වෙන අය පාසල් ජීවිතය සමුදේලා විවිධ වෘත්තීන් වල යෙදෙන අවස්ථා අපි දකිනවා. ඒ හරි කෙසේ නමුත් අඳුවේ පුතේ අපි පාඩමක් කොට සමන් දෙන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි අද දරුවන්ට පාඩම තමයි මම සරල පාඩමක් තමයි කාරණා කීපයකින් විස්තර කරන්න බලාපොරොත්තු වෙන සරලවම. ඒ තමයි ගත්තොත් දෙවුණුවේ හා පිරිහීමේ දොරටු කියන මාතෘකාව තමයි ජීවිතේ ජය පරාජය කියන එක අපට මේකට ආදේශ කරගන්න පුළුවන් තවත් අවස්ථාවකදී. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දෛනික වූ නැත්නම් එදිනෙදා ජීවිතය සාර්ථක භාවයට පත් කරගන්නටත් අසාර්ථක භාවයට පත් කරගන්නටත් උපයෝගී වෙන කාරණා කීපයක්. එතකොට ජීවිතේ දියුණුවක් ලබන්නටත් ජීවිතේ පරාජයක් පත් කරගන්නටත් තත්පත් කරගන්නටත් හේතු වන කාරණා කීපයක් විස්තර කිරීමක් කරනවා. අපි ගත්තොත් සරලවම දෛනික ගෘහ ජීවිතේ සතුටින් ගත කරන්නට මහෝපකාරී වන කරුණ ටිකක් තමයි සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම කාරණා අතර අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, අපි දුවල පුතාලට අපි පාඩමට අවධානය යොමු කරමු. කියන්නේ මේ එක කුල පුත්‍රයෙක් උපයෝගී කරගෙන මේ කුල පුත්‍රයෙක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ජීවිතයේ දෛනික ගෘහ ජීවිතයේ ලෞකික ජීවිතයේ සතුටින් ගෙවන්නේ කොහොමද කියන එක තමයි පැහැදිලි කරලා දෙන්නේ. ඒ පුජ්‍යයාගේ නම තමයි දීඝජානු කෝලිය පුත්‍රයා. නැත්නම් දීඝජානු කෝලිය සිටු පුත්‍රයා කියලා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ දීඝජානු කෝලිය පුත්‍රයාට මේ ජීවිතේ සතුටින් ගෙවන්නේ කොහොමද, සතුටින් කාලය ගත කරන්නේ කොහොමද, සමාජයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන කොහොමද ගැටුමක් ඇති කරගන්න නැතුව කාගෙන් අප්‍රසාදයට පත් වෙන්නේ නැතුව හැමෝමත් එක්ක සතුටින් සාමයෙන් සහජීවනයෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව විස්තරයක් කරමින් ධර්ම කාරණා ටිකක් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒතර බුදුවේ පුතේ බුදු දේශනාව අනුව ඔයාලා දන්නවා බුදුරජාණන් වහන්සේ මේ දීඝජානු කෝලිය සිටු පුත්‍රයාත් එක්ක වෙච්ච සංවාදය ඔයාලා අහලා තියෙනවා. මොකද වුණා 9 වසරදී ඔයාලට හම්බෙනවා මේ ජීවිතේ දෙවුල් වෙන කවුරු හා පරිහරණය කරන කාරණා ප්‍රකෘතියෙන් පැහැදිලි කරනවා. එමා මට මතකයි යුතුකම් හා වාක්‍යීම් යුතුකම් හා වාක්‍යයෙන් හැටියට තියෙනවා. කෙටියෙන්ම පාඩම සටහන් කරලා ඒක වැඩි දියුණු කරලා තමයි නැවත වතාවක් වාට 11 සුදී කියන්නේ ඉතිපොදිය ටිකක් වැඩි දියුණු තත්ත්වයට පත් ඡාය හොඳ නරක හොඳටම තේරුම් බේරුම් කරගන්න අවබෝධ කරගන්න වටහා ගන්න පුළුවන් කාලයේ වයස පස්වෙනි නිසා තමයි නැවත වතාවක් ඒ 9 වසරදී තිබුණු පාඩම මේ වසරට ඉතිරත් කරලා තියෙනවා. ඊපර මේකෙදී කියනවා දීර්ඝජානු කෝඩේ පුත්‍රයා කල්පනා කරනවා මොකද්ද මම හොඳ ජීවිතයක් සැපවත් ජීවිතයක් ගත කරනවා. හොඳට සම්ලේ තියෙනවා. එතකොට හොඳ ගයක් තියෙනවා. මේ විදිහට කල්පනා කරලා බලනකොට භෞතික සැප සම්පත් හැටියට ගත්තහම එයාට හොඳ ආහාර පාන ඒකටලා ඒ වගේම පරිභෝජනය කරන්නට පුළුවන් ආහාර පාන ඒ වගේම අනෙකුත් දේවල් එක ගත්තහම හොඳ නිවසක් භෞතික බාන්ධනය ගත හොඳ නිවසක් ඒ කාලේ යාන වාහන තිබුණා ඒවට තිබෙන්නේ කරත්ත ඒ තමයි තිබ්බ ගැල් කියලා කිව්වා ඒ හොඳ කරත්තය මේ එහෙම තිබුණා. එතකොට මෙයා සුවඳ බිලවුන් හොඳ ඇඳුම් පළඳුම් අඳින්නට තිබුණ කෙනෙක්. ඒ වගේම අතට පායට පිටත් සල්ල කටපස් හරින අතට පායට වැඩ කවුරු මෙහෙ කරුවා පවා මෙයාට හිටියා. මෙයා දවසක් කල්පනා කරනවා මම දැන් මේ සියල්ලකින්ම අංග සම්පූර්ණ වෙන්නකොට මෙහෙම ජීවිතේ ගත කරනකොට මෙයා කල්පනා කරනවා මේ කසි රටේ තියෙන සිනිඳු ඉතාමත් උසස් තත්ත්වයේ පවත්න සුමුද විලෝම් අනන්තන පරිභෝජනය කරනවා. නමුත් හැබැයි මේ ගිහි ජීවිතේ ගත කරන්න බදින ක්‍රියා කාර්දකාරී මේ දරුවන් හොඳ දරුවෝ කියන දෙහන්නේ දැන් මගේ අපේ දරුවොත් එහෙම තමයි දෙමෝපියන්තයක් කියවන පාර පිළිගන්න කැමති නැහැ වැඩි හිටිය දෙමෝ පිළිගන්න කැමති නැහැ. අම්මලා පච්චලයක් කරන සමහර දරුවෝ ඉන්නවා ඒ අම්මලා එක වචනයක් කරනවා දරුවෝ වචන දෙක තුන වේගෙන් කියන කීලා අම්මලාගේ කියන අපච්චලා කියන අදහස මේ පිළිගන්නේ නැහැ ඒක ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මේ වගේ මේ දීර්ඝජානෝ කියන කුලපුත්‍රයා කෝලී පුත්‍රයාට මේ ප්‍රශ්න තිබුණා. මොකද බුදුරජාණන් වහන්සේ ඔය පින්ඩ පාතේ වැඩම කරලා වේගසුවෙන් කාලය ගත කරනකොට බුදුරජාණන් වහන්සේ අවියම් කාලේ තමයි මේ බලන්නේ ලෝකයේ දැස කාටද මඟද පිහිට වෙන්න ඕනේ මොන වගේ කෙනෙකුටද කියලා. ඒතකොට බුදුරජාණන් දැක්කා දුවේ පුතේ මමාද පිහිට වෙන්න ඕනේ මෙන්න මේ දඹදිව තිබ්බා කක්කර පත්ත නැමැති කෝලිය කියන ගමක් තිබුණා. ඒ ගමේ දීර්ඝජානෝ කියලා කෝලිය පුත්‍රයෙක් හිටියා. එතකොට මේ කෝලිය පුත්‍රයාගේ චිටු පුත්‍රයෙක් නමුදල චිටු පුත්‍රයා නමුතනේ භාවිත කරලා නැහැ. චිටුවරයෙක් පසලක් නමුද පවුල් සත්තාවක් තිබුණ පසුවිමක් තිබුණා. කෞරවාන්තර දෙස ජීවත් වෙච්ච පුජ්ජලේ තමයි තමා සරපලා තිබෙන්නේ. එතකොට මේ මෙයා බුද්ධයන් වහන්සේ කල්පනා කරනවා මෙයාට ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා. ධර්මය අවබෝධ නොකර නොගත්තත් මම කියන දෙයට හොඳ සම්බන්ධයෙන්ම හොඳ නුවණක් තියෙනවා. නුවණක් තියෙනවා. බුද්ධියක් තියෙනවා. ඒතර මෙයා මේ කාමනේ පිළිපැද්දොත් මරුණෝ අපාය යන්නේ නැහැ. ඒ දෙවියෝ ලෝකය නැක දෙවියෝ ලෝකේ ඔහු උපත ලබන්න පුළුවන්. තමන්තුන් මනුස්සලෝක නැවතත් උපත් ලබන්න පුළුවන්. ඒ නිසා මේ මිනිස්යාටම උපකාර වෙන්න පිහිට වෙන්න ඕන කියලා උපකාරය බුදුරජාණන් වහන්සේ කක්කර පත්ත කියන කක්කර පත්ත කියන නැමැති මේ කෝලිය නැමැති මේ දැන් නම තමයි කක්කර පත්ත කෝලිය කියන ගම්මානයට බුදුරජාණන් වැඩම කරනවා. වැඩ අදිෂ්ඨාන කරනවා මේ දීර්ඝජානු කුල පුත්‍රයා මාත් එක්ක සංවාදයට ආ යුතුයි කියලා කතා බහ කරන්න ඕන බුදුරජාණන් අදිෂ්ඨානයක් කරනවා. ඒ අදිෂ්ඨානය ඇති කරපුවම තමයි අර දීර්ඝජානු කෝලේ පුත්‍රයාද මේ පුතේ වෙලා එයාගේ ප්‍රශ්න ගැන ටික ඔක්කෝ අපේ බුදුරජාණන් වහන්සේට කියනවා. අනේ බුදුරජාණන් වහන්ස මම මේ වගේ පස්කම් සැප විඳිනවා ගිහි ජීවිතයේ සියලු දේවල් මට තියෙනවා. නමුත් මේ දරුවෝ හින්දා ඔහුට පීඩා කර්ද චිත්ත පීඩාවකින් යුක්තව තමයි හිතේ දුකකින් තමයි ගත කරන්නේ. ඉතින් මේ දඹදිවට උසස්ම කහවණු රන්විදී මුතුමැණික් මේවා ඔක්කොම පාවිත භාවිතයට ගන්නවා. ඉතින් සෝදනොත් එහෙමයි. නමුත් දැන් මේ හැම දෙයක්ම තිබ්බන් මගේ ජීවිතය අර්ථවත් ගත කරන්නේ කොහොමද කියන එක මම දැනගන්න කැමති බුදුරජාණන් වහන්සේ කියන ලිමක් කරන. එතකොට මේ මෙලෝ ජීවිතේ මේ ලෝකේ අර්ථවත් ආකාරයෙන් ගත කරන්නේ කොහොමද? ජීවිතය සිතසුව පිණිස ගත කරන්නේ කොහොමද? ඒක නම් කිසි ධර්මයක් තියනවද වහන්සේ කාව කියලා ඇවිල්ලා අහනවා. ඒ අහුවෙන් පස්සේ දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ ඔන්න ඊට පස්සේ තමයි කියන්නේ මෙයාට මෙලෝ ජීවිතේ ගෞරවාන්විත ආකාරය හැමෝගෙන් ප්‍රසාදයට පත් වෙන විදිහට ගරුකමක් ලබන්නට පුළුවන් වෙන විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හදනවා. ඒ කියනවා එතකොට බුදුරජාණන් වහන්සේ කියන දේශනා සඳහන් වෙනවා දීගජාන කෝණසිට පොත්‍රයත් එක්ක දැන් සාකච්ඡා සංවාදයක් තියෙනවා. ඒ පෙළපත බලන්න මගේ දරුවෝ දැන් පෙළපත කතා බහ ගන්න ඕනේ. එතකොට මේ කියනවා බුදුජාණන් වහන්සේ පල්ලවට කරුණු හතරක් තියෙනවා, මෙලොව දිනුට කරුණු හතරක් තියෙනවා. ඉතින් පල්ලව කරුණු හතර කියන්න කලින් මෙලොව කරුණු හතර මෙලොව ජීවිතේට කරුණු හතර කියන්න බෑ. මෙලොව ජීවිතේ හොඳින් හිටියොත් තමයි පල්ලව ජීවිතේ කරුණු ටික තේරුම් අරගෙන ඒ විදිහ සඳහා කටයුතු කරන්න පුළුවන්කම තියෙන මේකෙන් මේ දේශනා කරන ඉස්සලා මෙලොව හිතසුව හේතුන කරුණු ටික මෙලොව ජීවිතේ හිතසුව හේතුන කාරණා තමයි දුවේ පුතේ හතරක් තියෙන උත්තාන සම්පද, ආරක්ක සම්පද, කල්යාණ මිත්‍රතා, සමජීවි කතා කියලා. ඔන්න මෙතන මේක මේ තියෙන සූත්‍රය තමයි වියග්ගපච්ච සූත්‍රය. එතකොට වියග්ගපච්ච වංශික දීඝජානු නැමැති කුල පුත්‍රය තමයි බුදුරජාණන් දේශනා කරන්නේ. එසා ඒ කුල පුත්‍රගේ නමෙන්ම වංශ නම මේ සූත්‍රය නම් කරා වියග්ගපච්ච සූත්‍රය කියලා සඳහන්. වියග්ගපච්ච සූත්‍රයේ කරුණු හතක් තියෙනවා. අටෙන් පළවෙනි කාරණා තමයි මෙලොව ජීවිතයේ හිතසුවස පවතිනා කරුණු. එතකොට මේ වියග්ගපච්ච සූත්‍රයේ මේ කරුණු හතර සම්පාදනය කරගත්තා සමාජයත් එක්ක ගැටුමක් ඇති වෙන්නේ අම්මා පච්චික දූ දරුවන් එක අසල්වැසියන් එක ඥාතීන් එක ගැටුමක් ඇති වෙන සහ සම්බන්ධතාවය මනාව සම්බන්ධතාවයකින් සංවේදනයක් ඇති කරගැතිව සමාජයේ පිළිබඳව ලෝකයේ පිළිබඳව ආවට අවබෝධෙන් ජීවත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ගැටුමකින් තොරව සමග සම්පන්නව සතුටින් ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන් පුතේ මේ කාරණා අතර කාගාවhari පුරුදු වුණු කරලා තියාගත්තොත් ඒක ප්‍රායෝගික ජීවිතේ ක්‍රියාත්මක කරන ජීවිතේ මේ කරුණු හතර ප්‍රායෝගික හැමෝටම පොදු වේ වෙන්න පුළුවන්, පුජ්‍යනිකව පොදු වේ භාවිතයට ගන්න පුළුවන්, ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ප්‍රායෝගිකයන් ක්‍රියාකාරකම් ප්‍රායෝගික කියලා කියන්නේ ක්‍රියාකාරකම්තර පළවෙනි ක්‍රියාකාරකම තමයි උත්තාන සම්පද. ඒ කියන්නේ උත්සාහයක් තියෙන්න ඕනේ. මේ සම්‍යක් උත්සාහයක් තියෙන්න ඕනේ. මිත්‍යා උත්සාහයක් හම්බෙන්නේ නැහැ. මේ කියන්නේ උත්තාන සම්පදා කියලා කියන්නේ පස්පව් කරන්නේ සතුන් මරන්න, ප්‍රණම් කරන්න, රාරක්කු විනදාම් කරන්න, මස් වලදාම් කරන්න, ඒ වගේ කැත අදහස් තියෙන කැත ක්‍රියාකාරකම් කරන්න එපා කියලා කියනවා. මිත්‍යා කරගෙන වැරදි හින්න මිත්‍යා කියන වචනේ භාවිතය කරනවා. භාවිත කරලා තියෙනකොට රාරක් විකුණනේවා, සුරකම් කරනේවා, අපි කියනවා මිනිස් වෙළඳාම කියලා කියනවා. ඒ කියන්නේ කාන්තාවන් හෝ පිරිමින් වෙළඳාම් කරන එක එක අවශ්‍යතාවන් සඳහා වැඩ මෙහෙ කාරකමේ යොදවීම සඳහා ඒ වගේ දේවල් කරලා ඒවා මිත්‍යා දෘෂ්ටික වෙළඳාම. නමුත් මේ උත්සාහය එතකොට මේ පුතේ උත්සාහ සම්පදාය සම්පදා කියලා සම්පාදනය කර ගන්නට උන උත්සාහය ඉස්සර. එහෙනම් අපේ දරුවෝ මොද උත්සාහයක් තියෙන ඕනේ විභාගලිනු කොපි කරලා විභාගල යන්න බෑ. ඒක වැරදි උත්සාහයක්. හරිද උත්සාහයක් හරි උත්සාහයක් නම් වෙන්නේ ළමයේ කැටියක මගේ දරුවෝ හොඳට පාඩම් කරලා හොඳට අලියලා විභාග සමත්ති මන් උත්සාහ සම්පදා එක අවස්ථාවක් දරුවෙක් හිට වලට පුළුවන් කරන්න තියෙනවා. මෙතන වියග්ගපච්ච සූත්‍රයේදී උත්සාහ සම්පදා කියලා කියන්නේ තමන් කරන කවරෝ රැකියාවක් උත්සාහයෙන් කරන්න ඕනේ. එතකොට අපි ගත්තොත් වැඩගේ අම්මලා පච්චලා වැඩපල කරනකොට දාඩිය වැගිරෙනවා, හත් දෙක වෙහසනවා, කකුල් දෙක වෙහසන, ඒ විතරනේ බුද්ධියත් තියෙන ඔළුව මනස වෙහසනවානේ නේද? එතකොට ඒක බුදුරජාණන් වහන්සේ කියන මෙහෙම උට්ටාන විරියාදී කතා බහා බල අර්චිත සේදාවක් කිත්ත ධම්මිකා ධම්මලද්දා කියලා කියනවා. එතකොට දෑතේ මහන්සිය දහදී හෙළලා ධාර්මිකව ක්‍රියා අනුගමනය කිරීමෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ. ධාර්මික රැකියාවක් දෙන්න ඕනේ කියලා කියනවා. එතකොට මේ ධාර්මික රැකියාව හයක් පැහැදිලි කරලා තියෙනවා. කුෂ්කර්මාන්තේ වෙනදාම ගවයන් දෙක බලා ගැනීම, දුල් ශිල්පේවත් ආරක්ෂ සේවාව, රාජ්‍ය සේවේ, වෙනස් ශිල්ප කර්මාන්ත. එතකොට කුෂ්කර්මාන්තේ වෙනදාම ගවයන් දෙක බලා ගැනීම, දුල් ශිල්පේවත් ආරක්ෂ සේවාව, රාජ්‍ය සේවේ, වෙනස් ශිල්ප කර්මාන්ත කියන මේ හයක්. එතනේ කුෂ්කර්මාන්තේ කියන්නේ ඔයාලා දන්න දරු ගොවිතැන් වෙල් කුඹුරු වැඩ කිරීම වි වැපුරීම ඒක තමයි කුෂ්කර්මන්ත. එළවලු සිටුවීම, එළවලු ගොඩ භෝග අපි කියලා කියන එළවලුට මඩ භෝග හැටියට කියලා කියනවා. බි වපුරනකොට මඩ භෝග ඇතිරීම කියලා කියනවා. එතකොට වෙළඳාම හැටියට කියන්නේ මෙතන දෙවෙනි කාරණා වෙළඳාම මේ අංක දෙකට තියෙන වෙළඳාම කියන දේ පොතේ මොකද්ද? වෙළඳාම කියලා කියන්නේ ඇඳුම් පැඳුම්, ආහාර පාන, කුළු බඩු ඒවා වෙළඳාම කිරීම. ගවයන් දෙක බලා ගැනීම තමයි ගවයන් පස්ගෝ රස දෙනවා කියලා අපි කියන්නේ. ගවයන් පස්ගෝ රස දෙනවා. ඒ කිරි දී කිරි එඬරු කිතෙල් මේ කියන ආහාර පස්ගෝ රස දෙනවා කුෂ්කර්මාන්තේ. ගවයන් දෙක බලා ගැනීම. ඒතර ගවයන්ගෙන් කුඹුරු සේසාන්න දැන් වක්මගුරුස්සේ මතකගෙන සිද්ධාත් ගෝසතාන සිද්ධාත් පොළවට නේද සුද්ධ මහරජතුමා ඇතුළු රාජපුරුෂයන් කියන කුඹුරු වැඩ කරනවා නේද? සීසෑම වක්මගුල්ස් වගේ නාටක කියන. ඒතර මේ හරක්යෙන් තමයි ගවයන්ගෙන් තමයි ඒක කරේ. ගවයන්ගෙන් දෙන කොම ටික පොහර කරලා අනේ සාක සිටවන්න ගත්තා. ඒ සාක හොඳට පළතා හොඳ සරුවස්සන ගන්න පුළුවන්. ඒක පළතුරු ගස් වලට ආදී එළවලු ගස් වලට යොදා ගත්තා. එතකොට දුල් ශිල්පේවත් ආරක්ෂක රජේ අපේ රජයේ දැන් ගතතු ගුරුවරේ හැටියට රජයේ සේවය ත්‍රිවිධ හමුදාව ගන්න පුළුවන්. පොලිසිය, යුද හමුදාව, නාවික හමුදාව ඒවා රාජ්‍ය හැටියට ගන්න පුළුවන්. දුල් ශිල්පේ ඉස්සර රජකාලේ හින්දායි මේ දුල් ශිල්පේ දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ රජ වරුන් සට පාලනය කරන දැන්නේ ওই වර්තමාන සමාජ දුල් අගමැති ජනාධිපති ඇමතිතුමා මන්ත්‍රීතුමා කියලා පොතේ ගත්ත ඉස්සර එහෙම නැහැ. රජතුමා ගත්තා, පුරෝහිත ගත්තා, අග්‍ර පුරෝහිත ගත්තා, ඊට පස්සේ රාජපුරුෂයන්, චරපුරුෂයන් කියලා මේවා නම් වශයෙන් තමයි භාවිත කරේ. ඒතකොට රාජපුරුෂයන් ඉස්සර දැන් වගේ තුවක්කු තිබුණා ඉස්සර දුණු නේද? කඩු තිබ්බා, විහා තිබ්බා, විවිධ උපකරණ තිබුණා. ඒතකොට දුණු ශිල්පී හුදින් හරියට දුන්න විදිහට පුළුවන් හැකියාව තියෙන දක්ෂයා තමයි රජසේ රාජ්‍යංශයට ඒ රජතුමා ගාව ආරක්ෂාට ඉදි. ඒකයි මේ කියන්නේ. රාජ්‍ය සේවය දෙවට ආය තියෙන රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය කියන්නේ අපි ගත්තොත් දැන් වර්තමානයේ ගත්තොත් පළාත් 9ක් තියෙනවා. දිස්ත්‍රික් 25ක් තියෙනවා වර්තමානයේ. එතකොට මේවට ආණ්ඩු පාරවරයක් ඉන්නවා, පළාත් මේලේ කම්බරයක් ඉන්නවා, මන්ත්‍රීවරයෙක් ඉන්නවා, අපි ගත්තොත් ප්‍රාදේශ සභාව, පළාත් සභාව ඒ වගේ. එතකොට මේ ප්‍රාදේශීය ලේකම් කරගන්න ප්‍රාදේශීය ලේකම් කාර්ය ප්‍රාදේශීය ලේකම්තුමා සහකාර ලේකම්තුමා වතුමේ කළමනාකාරතම මේවද එක එක අන්තපිල රජය මෙන්න මේ ඒ පළාතට, ඒ ගම්මානයට, ඒ නගරයට ප්‍රධානී පත් කරන රටේ නායකයා විසින්. එතකොට ඒ පැත්ත තවත් තියෙන මේ පැති අපට බලන්න. එතකොට මේ රාජසේවල ගත්තේ ඒක රාජසේවකනේ. එතකොට ලිපිකාර තනතුරක් හෝ කම්කරු තනතුරක් හෝ තායිෂද මේ තනතුරක් හෝ සභාපති තනතුරු ලේකම් භාණ්ඩර වශයෙන් තියෙන තනතුරු මගේ දුරපතල අහලා තියෙනවා. මෙන්න මේ කියන දේවල් රාජ්‍ය සේවයට සලකලා තියෙනවා. එතකොට වෙනස් ශිල්ප කර්මාන්ත. වෙනස් ශිල්ප කර්මාන්ත කියන්නේ උපකරණ නිපදවීම, කැත්ත, පොරව ආදී වශයෙන් නිපදවන්න පුළුවන්. වීල් බැරක්ක තියෙනවා, උදුළු තියෙනවා. ඒ ඒ කර්මාන්තයට අදාළ ඒ ශිල්ප වාහන නිපදවන්න කාර් වෑන් ලොරි බස් නිර්මාණය කරන පුළුවන් වර්තමාන කාලේ. එතකොට හැබැයි මේ ඔක්කොම ධාර්මික වෙන්න ඕනේ. නැත්තම් තුවක් හදන්න බෝම්බ හදන්න ඒවා කරන්න බෑවා අධාර්මයි. මම මිත්‍යාවනේ දන්නට තමයි තරකන්නේ. එහෙනම් වෙනත් ශිල්ප කර්මාන්තයක කියන්නේ ඇඳුම් මහන කර්මාන්තය හදන්න. ඊට පස්සේ අපි ගන්න පුළුවන් සපත්තු කර්මාන්තය. මේ මේවා තමයි කියන්නේ මේ වෙනත් ශිල්ප කර්මාන්ත කියලා කියන්නේ අන්න ඒවට. එතකොට අපි ගත්තොත් එහෙනම් වඩු බාස්සයින වඩු තමයි හදන්නේ උටුව මේසේ ඇඳ නේද ඒවා හදලා කේවල් මේ වහන සෙවිලි කරන්නේ හදන්නේ වඩුවා විසින් නේද. එතන කුඹාල කර්මාන්තේ වළං හදනවා. ඒගොල්ලෝ කුඹාල කර්මාන්තේ කියන්නේ වළං හදන කට්ටියට කියන නම. එතන වළං ඕනේ ඒ වළං හදලන්න ඕනේ. ඒ මොකද අපි ආහාර පන පිස ගන්න වළතේ හින්දා. එතන මෙන්න මේ විදිහට එක එක වෙන කර්මාන්ත වල නියරියම තමයි. ඒකට මෙන්න මේ ඔක්කු උට්ටා සම්පදාවෙන් යුක්තවයි මේ හිතේ කියලා කියනවා. දැන් දෙවෙනි එක තමයි ආරක්ක සම්පදා. එතකොට අපි අර කලෙබ්බිය කර්මාන්ත ගණනාවක සේවාවන් ගණනාවක උත්සාහයෙන් දැහැමින් ධාර්මික සේවය කරලා අපි මුදලක් උපයා ගන්න ඕනේ. ඒ උපයා ගන්න මුදල දුවේ පුතේ ආරක්ෂා කර ගන්න ඕනේ. එහෙම නැත්නම් ආරක්ෂා කරගත්තේ නැත්නම් එහෙම අපට ඒව අහිමි වෙලා යනවා. ඒතකොට අපි උපයා ගන්න ධාර්මික උපයා ගන්න මුදලොත් විනාශ වෙන ක්‍රම කීපයක් උගන්වනවා. ඒ තමයි බුදුරජාණන් දේශනා කරන රජයට අයත් වෙන්න පුළුවන්. ඊට පස්සේ සොරුන් විසින් පැහැර ගන්න පුළුවන්. ස්වභාව විපත් හැටියට ගින්නෙන් හෝ ජලයෙන් විනාශයටපත් වෙන්න පුළුවන්. තමා පිය නොකරන අයට අයත් වෙන්න පුළුවන්. තවත් එකක් තමයි මතක තිබුණු තැන අමතක වී යනවා. තිබ්බු ධනය කොච්චරක් ධනය තිබ්බද කොහෙද තිබ්බි හොයන්න බැ අමතකයි. දැන් අමතක වෙලා යනවා. එතකොට ඒ තුනෙනුත් අපි ආරක්ෂා උපයාගත්ත ධනය විනාශ වෙලා යනවා. එතන මෙන්න මේ කාරණා පහෙන් ධනය ආරක්ෂා කරගන්න කියලා බුදුජානනාංශ දේශනා කරනවා. එතකොට මේ දෛනික ගිහි ජීවිතේ ගෘහ ජීවිතේ නැත්නම් ගිහි ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන් වෙන විදිහේ ක්‍රමවේදයක් තමයි මේ දේශනා කරන්නේ. එතකොට මේ වයින් ධනය ආරක්ෂා කරගන්න ඕනේ කියලා කියන ඊට පස්සේ ඔන්න ඔයාලගේ ජීවිතේ උපතේ පටන් මරණ මහාන්තයේ දක්වා මරණ සුභාට පත්වනකම හැම අවස්ථාවකදීම ඔයාට ජීවිතේ වැදගත්ම කොට සලකන පුජ්ජනෙක් හම්බෙන අම්මා අප්පච්චි හැදුනහම ඊට පස්සේ ඉන්න එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රයෙක් ඔයාලගේ ජීවිතේ හැමෝටම ඉන්නවා. රේ ද්වේපතේ යහපත් මිත්‍රයන් ඇසුරු කිරීම කල්යාණ මිත්‍රතා යන්න වශයෙන් අර්ථකථනය කරලා දෙන්න පුළුවන්කම යහපත් යහගුණයෙන් පිරිපුන් ගුණ දරුවන් ඇසුරු කිරීම අර්ථවත් ඇසුරු කිරීම තමයි කල්යාණ මිත්‍රයෙකුගේ ලක්ෂණය. එතකොට මේ කල්යාණ මිත්‍රයා කියන කෙනකොට වයස තාරාතිරණ සල්ලි මිල මුදල් ඒවනේ බලන්නේ. මෙතනින් බලන්නේ යහපත් ගතිගුණ තමයි. තුල යහපත් ජනනය බෞද්ධය කියලා ගත්තාම තිසරණය සරණ කොටගත් පිහිට කොටගත් තෙරුවන් සරණ ගිය පුජ්ජලයෙක් හැටියට ඉන්න මනං එයාත්ම කල්යාණ මිත්‍රය බවට පත් වෙනවා. ඒ පුජ්ජලයා තුළ කරුණ පහක් තියෙන්න ඕන. ඒ තමයි සද්ධාව තියෙන්න ඕන, සීලය තියෙන්න ඕන, ත්‍යාගය තියෙන්න, ප්‍රඥාව තියෙන්න ඕන. මේ කරුණ කාරණා ටික තියෙන්න ඕන. රත්නත්‍රි සද්ධාවක් ගෞරවයක් තියෙනවා. සද්ධාවක් තියෙන්න ඕන, සීලයක් තියෙන්න ඕන, හික්මීමක් සංයමයක් තියෙන්න ඕන, ත්‍යාග සම්පන්න භාවයේ දීමේ හැකියාව තියෙන තෘෂ්ණාදීක බවක් නැතුව තියෙන්න ඕන, පරිත්‍යාග සීලී වෙන්න ඕන, ප්‍රඥා කියන බුද්ධිමත් භාවයේ නුවණස දෙන ස්තනසුඳ සුදුසු නුවණින් යුක්තව කටයුතු සම්පාදනය කරන හැකියාව දෙන්න මේ තමයි කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ හතර හැටියට ප්‍රධාන ලක්ෂණ හතර හැටියට හැදිර කරලා දෙන්න. එතකොට ගුණධර්ම තම ජීවිත ලංකර ගැනීමට කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රිතුන් අපේක්ෂාකට තිබුණ කාරණාවක්. එතකොට මේ ගුණධර්මයන් ඇසුරු කිරීම තමයි පෙන්වලා දෙන්නේ. ඒ කියන්නේ මේ කල්යාණ මිත්‍රගේ ප්‍රධාන ලක්ෂණයක් බවට පත් වෙන. එතකොට මේ චරිතයේ හේතුලෙන් අප්‍රසාදයක් වෙන්නේ නැහැ. ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට යහපත් මාර්ග කියලා දෙන අයහපත් මඟ කියලා දෙන වෙන මේ නරක දේවල් කරොත් මේ වගේ ප්‍රතිපාල ධර්මවල ලැබෙනවා. සොරකම් කරොත් ගුටි පැට ටිකක් ලැබෙනවා. සමාජයෙන් ආපස් පරිබෝ ලැබෙනවා. නීති රජයේ නීතියෙන් චිරගත වෙන්න වෙනවා. චිර කූඩුවේ ගත කරන් මේ ඉන්න වෙනවා කියලා මේ අයහපත් මඟ ගියම ඒක ප්‍රතිපාක කියලා දෙනවා. යහපත් මඟ ගියන් පස්සේ හැමෝගම ගෞරවයට ලක් වෙන ප්‍රසාදයට ලක් වෙනවා. කීර්තිතාවයක් යන නගිනවා. එතකොට මැරුණාම දිව්‍ය ලෝක හෝ මනුෂ්‍ය ලෝක උපත ලබන්න පුළුවන් නපාය යන්නේ නැහැ. හැමෝගෙම ගෞරවයට භාජනය වෙනවා. පිදී යුත්තේ බවට පත් වෙනවා. කල්යාණ මිත්‍රයෙක් සතු ලක්ෂණ තමයි කියන්නේ කියලා ඒ ආකාරයට යහපත් මාර්ගය යහපත් මාර්ගය කියලා දෙනවා. එතකොට ඊළඟ කාරණාවට යනකොට තුන්වෙනි කාරණා තමයි සම ජීවි කතා. හතුන අපි කතා කරා. ඒ තමයි ප්‍රා සම්පදායකයි ආරක්ෂ සම්බන්ධක තුන කල්යන්නකතා කල්යන්ත්‍රාගේ ලක්ෂණ. ඒක තමයි ඊළඟ අතරේ පැවිදි උතුමන් ඇසුරු නිසුරු කරන්න තුන එකත් කල්යන්න මිත්‍රයෝ ලක්ෂණයක්. සිල්වත් ප්‍රස දකින්න සිල්වත් ඇසුරු නිසුරු කරන්න ඒවා කල්යන්න මිත්‍රයෝගේ ලක්ෂණ. අපි ගම්මෝදේපතේ සමජීවි කතා. සමජීවි කතා කියන්නේ තමාගේ ආදායම හා වේදම හොඳින් දැන ආදායමට වඩා වේදම වැඩි නොකොට නොහොත් අයවැය මනා තුලනය කරගෙන තමයි සමජීවි කතාව කියලා කියන්නේ. එතකොට මේ දීඝජානු පෝලේ පුත්‍රයාට බුදුරජාණන් දේශනාකම ඔයා යම් මාසෙට යම් කිසි මුදලක් වාගේ තියෙන කුෂ්කර්මාන්තයෙන් වෙන්න පුළුවන්, ගවයන්ටක බලාගෙන තුළින් පුළුවන්. ඒවයෙන් දැන් ගවයන් නැති කළොත් කිරි ගවයන් කියලා කිරි හරක් කියලා අපි කියන්නේ. ඒ කිරි දෝල යම්කිසි මුදලක් පෑගත්තොත් අපි කියමු මාසෙට රුපියල් 10,000ක ආදායමක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි මට මාසෙ වේදම 12,000ක් යනවනම් අන්නේ කළමනාකරණය හරියට පිළිවෙලකට අපි මිල මුදල් අයවැය සිද්ධ කරන්නේ නැහැ. සුදුසු දේ නුසුදුසු දේ තෝරා බේරාගෙන කටයුතු කරන්නේ නැහැ කියලා එකෙන් පේනවා. එහෙනම් කරන්න ඕන සාමාන්‍ය අපි මෙන්න නිදසුනක් තියෙන බුදුදහමේ ධම්පදයේ තියෙනවා. දියුළු ගසට නැංගහලා අනුවන පුජ්‍යලයා කල්පනා මේ බුද්ධිමත් නැති පුජ්‍යලයෙක් දියුළු ගහට නැගලා දියුළුලත්ත හොල්ල නැත්තම් කෙක්කම් කරන දියුළුලත්ත හොල්ලන හොල්ලනකොට ඉදිච්ච ගෙඩිත් වැටෙනවා, අමු ගෙඩිත් වැටෙනවා, දළු ගෙඩි වැටෙනවා. එතකොට මෙන්න මේ වගේ තමයි උපමාවක් බුදුරජාණන් දේශනා කරන්නේ. අවිචාරයෙන් සිතා මතා කල්පනාකාර විචක්ෂණ සීවී බුද්ධියක් නැති පුජ්‍යලයෙක් කොහොමද හැසිරෙන්නේ අන්නේ හා සමානව උපමා කරලා තියෙනවා. මේ ආයවැය හරියට තුරණය කරගෙන කලමනා කරගෙන කරගෙන වේදම් නොකරන පුජ්‍යලයා. දේවතේ එහෙනම් ආදායම් තත්ත්වයක් ඇති වේතා සුළුම් වේදම් කරන නුකානුමරන්නේ නැතක්. එතකොට තවත්යක් තියෙනවා. හැබැයි මම මුදල් දෙකියම මාසෙට මම 10,000ක් උපයලා ඒකෙන් 500ක් තමයි වේදම් 9,500ක් මෙතන කරනවා. ඒක වැරදි වැඩ. බුදුජානසයාට ඒ වගේ පුජ්ජිලු හඳුන්වා දුන්නේ නුකානුබි මැරෙන්නේ හැදලා තමයි දේශනා කරේ. බුදුරජාණන් දේශනා කරන මතක ඇති මගේ දුවල පුතාට ඒකේන භෝගේන පුංජේයි දෙවිහි කම්ම පයෝචි චතුත්තංච නිදාපේයේ කියන ආකාරයට ඔය පද හතරක් තියෙන ගාතාවක් මේ 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 සූත්‍රය තියෙනවා. එතකොට කොට හම්බ උපයන මුදලෙන් ආදායමෙන් කර්මාන්තයට යොදන්න, ආහාර පාන ගන්න, තැන්පත් කරන්න, දම් පැන් දෙන්න ආදී වශයෙන් කොටස් හතරට වෙන් කරන ඒකේන භෝගයන් පුංචි. ඒ කොටසක් පේනකින් පරිභෝජනයට ගන්න. දිවිහි කම්මම් පයෝජිත. එතකොට කොටස් දෙකක් මම කර්මාන්ත ගවයන්ටක බලා ගන්න, ඒගොල්ලෝ ආරක්ෂා කර ගන්න. ඒ ගව පාන්නේ වැඩිපුර මං කිරි දවා ගන්න මට කොහොමද පුළුවන්. එතකොට ඒ හරකා ඒ කිරි ගවයාට හොඳට ආහාර පාන දෙන්න ඕනේ, බේත්තේ දෙන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් වැඩි ප්‍රමාණයක් සම්පාදනය කරන්න ඕනේ දිවි කම්මන් ප්‍රයෝජනය කියලා කියන්නේ. එතකොට මේ මුදල් කොටස් හතරක් උපේන එක කොටස් හතරකට බෙදනවා. ස්ථීර තැන්පත් කිරීම උපයා ගන්න බදන කොටසක් කරනවා. හදිසි අවස්ථා ආපදාවකදී ගන්න තැන්පත් කරන්න ඕනේ. කොටස් දෙකක් අපි ආදාන ලැබෙන කර්මාන්තේ වැඩි දියුණු කරන්න යොදන්න කියලා කියනවා. එක කොටසක් පරිභෝජනයට ගන්න කියලා කියනවා. එතකොට එකයි චතුත්ථංච නිදාපේ. එතකොට තව කොටසක් ස්ථීරව නිදාන කරගන්න නිදාන් ගත කරගන්න කියලා කියනවා. ඒ කියන්නේ හදිසි අවස්ථාවකදී අපදාවකදී ගන්න. අනිත් කොටස තමයි කියුවේ දම් පැන්තෙන් සමාජිකයේ යාදුගේ මගේ යාචකාදීන්ට පූජක පෝජයක් පක්ෂයට දෙන්න. එතකොට ඕක තමයි සමජීවිකතාව අර්ථකථනය කරලා තියෙන. එතනට සමහරවද මේ පුතේ කියනවා නමල්බල ආදායමට වඩා වැඩි වේදම් කීමට පුරුදු වෙන්න. එතකොට ඒ යම් යම් දේ අනුකරණය කරනවානේ. අපි ගමු තරුණ දරුවෝ ස්ට්‍රස් එකකට ගියන් පස්සේ යාළුවා සයික මෝටර් සයිකලයක් ගත්තොත් ඒ අනිත් ගන්න අනිත් යාළුවා හිතනවා යා රුපියල් ලක්ෂයක මෝටර් සයිකලයක් මං ගන්න ලක්ෂ දෙකක මෝටර් සයිකලයක් අන්න. හැබැයි දෙකම කෙනෙක්ම කාර් නේද? එකම සයිකලේ පොල දෙකක් තියෙනවා, ලයිට් එකක් තියෙනවා, ඔක්කොම තියෙනවා තියෙනවා අරගෙන. මට සයිකලේ අපි තුනකට යන්න ඕන කියලා කොළඹ. හැබැයි මේ සයිකලේ කොළඹ යන්න පුළුවන්. වේගෙත් එක හා සමාන. එහෙනම් මම යාළුවේ මගේ යාළුවා අපි බව මම ඊට වඩා මොත වාහනයක් ගන්න එක දැරි සංකල්පයක් ධර්ම. එතකොට අන්න ඒ තමයි අර සමජීවී කතාව. නැත්නම් සමජීවී කතාවෙන් එහාගේ එක එන අනවස් අයවැය හරියට කළමනාකරණය කරගන්න රෝගාබාධයක් වුණා බේත්තේ ගන්න ඕනේ, අම්මලට පජසර ගන්න ඕනේ, දුගම යාචකාදයට දෙන්න ඕනේ, කර්මාන්තශාලා පවත්වාගෙන යන්න අපි කරන වෘත්තිය. කර්මාන්තශාලා නම් ගොවිතනක් අපි ඇති අපි මතක් කරා කලින් නිෂ්කර්මාන්තේ ගවයන් රක බලාගෙන බෙලඳාම රාජසේවි මේවා කරනකොට අපට අවශ්‍ය වෙන මුදල්. එතකොට අන්න ඒ අවශ්‍යතා සපුරා ගන්න තමයි කියන්නේ හරි කළමනාකරණය කරගන්න. මුදල් මම කල්පනාකාරී පරිහරණය කරන්න. එතකොට ඒ අර ඒක දෙකන අනුකරණය කරන්න කියන අශ්‍යපුන සමහර අය මම දැකලා තියෙනවා. දවස් පහට රාජසේවය ඉන්නවා සමහර අය, දවස් පහට ඇඳුම් පහ ගන්න. ඉස්කෝලේ මම දැකලා ළමයි සමහර අය දවස් පහට සපත්තු පහක් දාගෙන එනවා. බෑග් පහක් කියන දරුවෝ මම දැකලා තියෙනවා. එතකොට ඒ විදිහට දරුවෝ එක එක විදිහට අනුකරණය කරනයි නැහැම කරන්න හොඳ නැද්ද? මොකද ඔයාලගේ අම්මලා අපේ බොහොම දුක් මහල් සල්ලි හොයන්නේ. ඒ මුදල් වියදම් කරන්න අනවශ්‍ය දෙයක් නැහැ. ඒක පවක් වෙන අකුසලයක් වඩ පත් වෙන තේසා පුතේ වඩා පෙරහෙනවා ඒ තුළින්. ඒ නිසා එම සම ජීවිතතාව ශිෂ්‍ය ජීවිතත් වැදගත් වෙනවා. ගිහි ජීවිතේ ඉන්න වැඩිහිටියන්ට වැදගත් වෙන එක. එතකොට තවත් දෙයක් තමයි අපි ඊට පස්සේ කතා කරනවා වාර හැමදාමත් අහන තියෙන මහපිරිත කියලා අපි හඳුන්වන නැත්නම් තුන් සූත්‍රය හඳුන්වන තොරතුරු ටිකක් මේකටම සම්බන්ධ කරලා තියෙනවා. මේ වියගමන් සූත්‍රයේ කියන්නේ සමාජයත් එක්ක ගැටුම් ඇති කරගන්න නැතුව සහජීවයෙන් සමගි සම්පන්නව නම්‍ය ශීලීව ගෞරවාන් ලෙස ජීවත් වෙන ක්‍රමවේදයේ කියලා දෙන අතර එතකොට ඒක පවත්වාගෙන යන්නට මහපකාරණ කාරණා කියලා ඊට පස්සේ තවත් ඒකට කාරණා කීපය සම්බන්ධ කරා. ඒ තමයි මහා මංගල සූත්‍රය. එතකොට අපි සමාජයේ ගත්තාම බෞද්ධ වෙන්නම් හින්දු වෙන දෙමළ වෙන්න පුළුවන්. ආගම් ජාති කුල ආදි වශයෙන් ගත්තා අපේ හැමෝටම චිරිත් පිරිත් චාරිත්‍ර වාරිත්‍ර කොටසකුත් තියෙනවා. එතකොට මේකේ ගත්තොත් මම පැහැදිලි කිරීම කෙටියෙන් කරනවා. මහා මංගල සූත්‍රයේ රත්න සූත්‍රයේ කරණ වේද සූත්‍රයේ තමයි මහපිරිත හැඩයට ගැනෙන්නේ. නැත්තම් තුන් සූත්‍ර හැට සැලකෙන්නේ. එතකොට මේ මහා මංගල සූත්‍රය කියන්නේ දියුණුවට පුජ්ජ දෙවුන් මේ දියුණුවට කාර හේතුන කාරණා 38ක් පැහැදිලි කරලා තියෙනවා දුවේ පුතේ. එතකොට ලෞකික ගතන ජීවිතයේ මෙලොව දියුණුවට ඒ කාරණා 38 තාමත් වෙනත් වෙනවා. ඒ අතරින් දුවේ පුතේ මිනිසුන්ට ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ කර්ම 32ක්ම මංගල කාරණා හැටියට. ඒ කියන්නේ මංගල කාරණාවන් හැටියට තමයි කර්ම දකලා තියෙන්නේ පෙන්නා තියෙන්නේ. ගත්තොත් ඒ කාරණාවන් 32ක් මේ ලක්කම් වශයෙන් තියෙනවා 32 දාලා. බ්‍රහ්මචර්යයන් අන්න එතෙන්ට එනකම්ම වාරට සිසු ජීවිතයට වැදගත්න මංගල කාරණා හැටියට තමයි පැහැදිලි කරන්නේ. ජීවිතයේ උපතේ පටන් මරණ දක්වාම ළමා කාලයේ කරන්න ඕනේ මොකද්ද කියන එක පැහැදිලි කරන මංගල සූත්‍රය. තරුණ බදර යෞවන කාලයේ කරන්න මොනවද කියලා පැහැදිලි කරලා තියෙනවා. වැඩිහිටියෙකු නම් මොනවද කරන්න ඕනේ කියලා කියනට වැඩි වයසට ගියම ක්‍රියාමන ක්‍රියතල වගේ අන්න ඒ කාලන්න කරන්න ඕනේ මොනවද කියලා කොටස් තුනකට මේ මංගල සූත්‍රයේ කාරණා අපට වෙන් කරගෙන අපේ ජීවිතයට ඈඳාගෙන නැත්නම් අපේ ජීවිතය එකතු කරගෙන ඒ මංගල සූත්‍රයේ කාරණාන ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට මංගල කාරණා සුභ කාරණා හැටියට තමයි සංහන් කරලා තියෙන්නේ. එතකොට මේ ගත්තොත් එහෙම ඉතුරු කාරණා හය මංගල සූත්‍රයේ ලෝකෝත්තර කාරණා හැටියට සඳහන් කරන්නේ. මේ ජීවිතයේ කලකිරලා එතනින් ඉවත් වෙලා යනවා නම් ප්‍රෝජ්ජාවටපත් වෙනවා නම් මේ ඉතුරු කාරණා හය මහෝපකාරින්. හැබැයි ගෘහ ජීවිතයේ නැත්නම් ගිහි ජීවිතයේ ඉඳන්ම මේ මංගල කාරණා තිස්සට පුරුදු කරන්න පුළුවන්. එහෙම පුරුදු කරගත්ත අය ඉන්නවා. ධම්මික සිටුවරයා, ඒ අනේ පිළ සිටුතුමා, විසාකා උපාසිකා, සුජාතා සිටු දේවිය, කෝසල් මල්ලිකාව ආදී වශයෙන් මේ මංගල කාරණා 38ම ගෘහ ජීවිතයේ ඉඳන් සපුරාගත් අය හැටියට තමයි බුද්ධ දේශනා සඳහන් වෙන්නේ. ඒගොල්ලෝ ඒ කාරණා ප්‍රායෝගික ජීවිතේට පුරුදු කරගත්තා. එතකොට මේ මෙතනින් පස්සේ මංගල සූත්‍රයේ සාර්ථක යහපත් පෞරුෂයකින් යුක්තව යහපත් යතිගුණ පිරිපුන් ජීවිතයක් කුසල කර්මයන්ගෙන් නැත්නම් කුසල ධර්මයන්ගෙන් ජීවිත පුරවා ගන්නට බුද්ධිය නොනස වඩාවර්ධනය කර ගන්න මහෝපකාරී වන එකක් තමයි මහා මංගල සූත්‍රය. එතකොට මේකෙදී දේශනා කරලා පස්සේ ඊට පස්සේ තවත් තියෙනවා අර වියකර සූත්‍රයේ කාරණා සපුරා ගන්නට පිටුවහලා හැටියට තමයි ප්‍රයෝගික කර ගන්නට තමයි මේ පාඩමට තොච්චතේ. හැබැයි මේ මහා මංගල සූත්‍රයේවත් පරාභව සූත්‍රයේවත් එහෙම කර්ණමෙත් සූත්‍රයේවත් කියන දේවල් දීගජානෝ කොලිස් පුත්‍රයාට දේශනා කරලා නැහැ. වියකපද සූත්‍රය විතරයි දේශනා කළේ ඒ වෙලාවේ. හැබැයි මේ පාඩමට අදාළව පේදරුවන්ට එක හා සමානම කාරණා තියෙන හින්දා මතක තියාගන්න පහසු හින්දා තමයි මේ සූත්‍ර ටික ඇතුළත් කරලා තියෙන්නේ. අනුපිළිවෙලකට ගොනු කරලා තියෙනවා. එතකොට පරාභව සූත්‍රයෙන් කියන්නේ පුතේ පිරිහීමේ කාරණා ටිකක් තමයි කියන්නේ. දෙවියන් අසන ලද ප්‍රශ්න කිහිපයකට ගාථා 12කින් දේශනා කරනවා. එතකොට එක දෙවියෙක් අහනවා මේ ලෝකෙ පිරිහීමට හේතු වන්නේ මොනවද? දිනුවට හේතු වෙන්නේ මොනවද කියලා. එතකොට දෙවියා ඒ දෙවි දේවතා උන්නේ ගත්තාම විද්‍යාන සංවාදයක් ඇති වෙලා තියෙනවා. ඇති සංවාද මට්ටමින් තමයි සාකච්ඡා සංවාදයෙන් තමයි පරාභව සූත්‍ර දේශනා කරන්නේ ගාථා වලින්. දෙවියන් දෙවියෙක් විසින් අසුබකාර කියන්නේ මේ කාරණාවන්. දෙවියා ඉස්සල ගාතාවක් කියනවා ධර්මයට අසත්පුරුෂයාගේ ලක්ෂණ මොනවද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේලා පළවෙනිම අසත්පුරුෂයාගේ පළවෙනි ලක්ෂණ තමයි ධර්මයට අකමැති බව. ඊට යන ඒට මේ ස්වාමීනි බාහත්නාස් මට ඒක පැහැදිලි කියලා ඔන්න ඒ කියන පස්සේ දෙවෙනි කාරණා නැහැ. මේ දෙවෙනි කාරණා මොකද්ද කියලා. එතකොට තමයි අසත්පුරුෂයන්ට ප්‍රිය වීම, සත්පුරුෂයන්ට අප්‍රිය ප්‍රිය නොකිරීම, අසත්පුරුෂයන් ධර්මයට ප්‍රිය කිරීම කියලා ඔන්න දෙවෙනි ගාථාවේ එහෙනම් තුන්වෙනි ගාතම අය මේ දේවතාවා කියන හොඳයි භාගතුන් හස මට ඒ කාරණාත් පැහැදිලි. එතන අය දෙවිය අය ප්‍රශ්නයක් අහනවා. එතකොට පිරිහෙන පුජ්ජනයාගේ පරිශාන පුජ්ජල පත් වෙන පුජ්ජනගේ ඊළඟ ලක්ෂණය මොකක්ද කියලා අහනවා. එතකොට කියනවා නිතරම නිදන්සලු බව, කතායන දාසක වෙන බව, උස්සායන් තුර බව, අලසකම පෝද කරන බව කියලා ඔන්න. එතකොට බුදුර දෙමේ දෙවියා කියනවා හොඳයි භාගතුන් මට ඒ කාරණාවත් තේරෙනවා. ඊට පස්සේ මේ පරිහානට පත් වෙන පිරිහීමට පත් වෙන ඊළඟ කාරණාව හැටියට කියලා හතරෙනි එක කියනකොට ඔන්න කියනවා මහලුවට පත් දෙමව්පියන් හැකියාද නේද රසගීම කියලා ඔන්න විවෝයි විදියට ගාත 12 කියාගෙන යනවා. එතකොට බලන්න මේ රාග දේශ මෝහ කියන අකුසල මුල් හැටියට බුදුසසුන සඳහන් කරා. එතකොට මේ පරාභව සූත්‍රයේ කියන කුජ්ජලයා රාගයෙන් දේශයෙන් මෝහයෙන් අන්තගාමී වෙච්ච නැත්තම් සිසි මුලාට පත් වෙච්ච කුජ්ජලෙක් හැට අඳහන් කරන්නේ. මේ කාකල ක්‍රියාකෘතින් සමාජයේ අප්‍රසාදයට නිග්‍රහයට පත් වෙනවා. දෙවි දේවතාවුන්ගෙන් රැකවරණයක් ලැබෙන්නේ, වැඩිහිටියන්ගෙන් ආශිර්වාදයක් ලැබෙන්නේ, දෙමව්පියන්ගෙන් ආශිර්වාදයක් එයාට ලැබෙන්නේ. එතකොට බමුණන් පැවිද්දන් වුණත් තවසන් බොරු රැවටීම. ඔය අසත්පුරුෂයාගේ ලක්ෂණ, අසත්පුරුෂ කැතගති ලක්ෂණ තමයි මේ කියන්නේ. සත්පුරුෂයා මොකද කරන්නේ? මේවට ආපස්සෙම විරුද්ධයි. සත්පුරුෂයා ධර්මයට කැමති වෙනවා, අසත්පුරුෂ ධර්මයන් අප්‍රිය කරනවා. සත්පුරුෂයන් ඇතුළු කරන්න කැමති වෙනවා, අසත්පුරුෂ ධර්මයට ප්‍රිය කරන්නේ අප්‍රිය කරනවා. සත්පුරුෂ ධර්මයට ප්‍රිය කරනවා. ඔය සත්පුරුෂයාගේ ලක්ෂණ. එතකොට සත්පුරුෂයන් අතරම පැවිදි උතුමන් වහන්සේ දකින්න බලන්න ඇතුළු කරන්න ප්‍රියතාවයක් දක්වනවා. මහලු පද්ද මව්පියන්ට අවශ්‍ය පරිදි ආහාර පාන ඇඳුම් පැඳුම් ආහාර දීලා රැක ආදර රැක බලා ගන්නවා. මෛත්‍රී සිත වලින් කතා බහ කරනවා. එතකොට ඒ වත් සුරා සෝදුවේ දෙන්නේ නැහැ, පරිස්ත්‍රී සේවනේ දෙන්නේ නැහැ. ඒක තමයි සත්පුරුෂයන්ගේ ලස්සන. අසත්පුරුෂයන් මොකද කරන්නේ? ස්ත්‍රීන් කෙරෙහි ලොල් භාවයෙන් කටයුතු කරනවා, සුරා සෝදුවේ දෙනවා, පරදාර්ශය වෙනේ දෙනවා. ඒ ආදී ධනෙ විනාශ කර ගන්නවා. මේවට ජීවිතය විනාශ කර ගන්නවා. ඒ තමයි පරාභව සූත්‍රයේ තියෙන කාරණා හොඳ හා නරක, පිරිහීම හා දියුණුවීම කියන කාරණා. එතකොට ව්‍යංගපස් සූත්‍රයේ කාරණා එක බලන මේක ඒකට සම්බන්ධයි. මංගල සූත්‍රයේ කාරණා ගත්තත් ඒකත් මේකට සම්බන්ධයි. අනේ ජනපතේ ව්‍යංගපස් සූත්‍රයේ කරුණු කීපයකුත් ඒ වගේම මංගල සූත්‍රයේ කරුණු කීපයක් ඊට පස්සේ පරාභව සූත්‍රයේ කරුණු කීපයක් මේ කින්නකට මේ සූත්‍ර තුනේම කාරණා ටික ගිහි ජීවිතය ගත කරන මිනිසුන්ට දේශනා කළා තියෙන පැහැදිලි කරලා අවබෝධ කරගන්න පහසු දෙන දේශනා කර සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා අපි අවසාන වශයෙන් බලමු සම්මියත් ටික භාවයට පත් වෙන සම්මියත් දර්ශනයට නැත්නම් නිවැරදි දැකීමක් තියෙන්න ඕන. නිවැරදි හිතන්න සම්මියක් සංකල්පය කියලා කියන නිවැරදි හිතනවට යහපත් ආකාරයෙන් හිතනවට කල්පනා කරනවට කියනවා සම්මියක් සංකල්ප කියලා. එතකොට මෙහෙම මේවා පිළිපදිනකොට ඒ නුවණ තියෙන පුජ්‍යලයා ක්‍රියාකාරකම් මේ විදිහට කරලා මෙල ජීවිතයේ දෙවුණු භාවයට පත් වෙනවා. පරලෝකාමී ජීවිතයේ දෙවුණුවට පත් වෙනවා. පරලෝකාමී ජීවිතේ කොහොමද මේ පුතේ දෙවුණුවට පත් කරගන්නේ? පරලෝකාමී ජීවිතේ දෙවුණුවට පත් කරගන්නේ උතුම් මනුෂ්‍ය ආත්ම භාවය නැවත ලබනවා. හතර අපාය අට මහා නරකේ උපත ලබන්නේ නැහැ. අඳගොළු බිහිරියද කර දෙනවද වෙලා අන්නේ වගේ අඳගොළු බිහිරියය වෙලා උපත ලබන්නේ නැහැ. හොඳ කායික නිරෝගමත් භාවයේ, මානසික නිරෝගමත් භාවයේ ඇතිව ඔයාලගේ ලස්සන රූපයක් එක්ක උපත ලබන. එතකොට මේ කාරණාවෙන් කියන්නේ මේ පාඩමෙන් කියලා දෙන්නේ හොඳ හා නරක කියන කාරණා දෙක. නැත්නම් කුසලය අකුසලය පින පව කියන කාරණා දෙක තේරුම් ගන්න. මේක මතක තියාගන්න පුළුවන්. මේ පාඩම් වල තියෙන කාරණා සරලව තේරුම් ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්, මතක තියාගන්න පුළුවන්. මගේ දුර පුතාට ඔය ගිහි ජීවිතේ ගත කරන දුර පුතාට හැමදාම නිසදෙවිලි නැත ගැටෙන මිනිසුත් එක්ක ඉන්නකොට අසුර කරනකොට දකින්න ඇහෙන්න පේන්න තියෙන කාරණා ටිකක් තමයි මේ පැහැදිලි කරලා දෙන්නේ. නේද? මේක අමාරුවක් නෑ මේ පාඩම. තමයි ඊළඟ යනවා මේ කොටසට. අපි ගත්තොත් එහෙම වැඩක් කරනකොට තමන්ටත් අනුන්ටත් යහපතක් වෙනවා නම් පමණක් ඒ කටයුත්ත ක්‍රියාත්මක කරන්න. අන් අයටත් තමන්ටත් අයහපතක් වුණා කරන්න. විශේෂයෙන් මට යහපතක් වෙනවා, අන් අයට අයහපතක් වුණා ප්‍රයෝජනයක් වෙන්නේ, හිස් දෙයක් වෙනවා, එහෙනම් ඒ වැඩේ කරන්න එපා. අන් අයට යහපතක් වෙනවා, මට අයහපතක් වෙන්නේ, එහෙනම් ඒත් ඒ කරන්න එපා. කරන්න ඕනේ මට, සමාජයත් මට වගේම අන්න දුක් පීඩා කරදරයක් නිතර ඒගොල්ලන්ගේ ජීවිතේ දියුණුවක් වෙනවා නම් පමණක් ඒ දේ ක්‍රියාත්මක කරන්න කියලා මේ සූත්‍ර පාඨ වලින් කියලා දෙන්නේ. ඊපස්සේ කියනවා ශ්‍රීලාගේ ගුණතරම් පිළිතර ගැන අපි කියවන්නේ පිළිතීමක් ගැන මතකද? එතකොට ඒකෙන් කියන්නේ මොකද්ද? කය වචන හික්මවා සදාචාරාත්මක ප්‍රවැත්මක් තියෙන්න ඕනේ. මංගල සූත්‍රයේ නේ කරුණක් වද මුළු ජීවිතේම සඵල කරගන්නට තරම් ප්‍රබල අගයක් යුක්ත වෙලා. ඇයි ප්‍රබල අගයකින් බවට පත් වෙන්නේ, උපයෝග කරගන්න වෙන්නේ? බලන්න උදාහරණ ගත්තොත් මහා දෙමාපියන් උපස්ථාන කිරීම, දෙමාපියන් කියන සමන් දීම, ඒක ජීවිතයේ කාලයටම දැකලා තියෙන ජීවිත කාලය පුරාම දෙමාපියන් ප්‍රසාදේ ආශිර්වාදේ ලැබීම. ඒ ජීවිතේ දියුණු කරගන්නට, ජීවිතේ ආරක්ෂා කරගන්නට ඒක එක පිටුකලක් වෙනවා. බලන්න නොවන ඇති බුද්ධිමත් පුජ්‍යයන් ධර්මය ප්‍රිය කරන, හැබැයි අනුවන අඥාන මෝන පුජ්‍යයන් ප්‍රිය පුතේ ඒ ධර්මයට අපජයන කැමති නැහැ. පරබස් සූත්‍රයෙන් උගන්වන්නේ නුවණත්තන් ජී ක්‍රියාකාරකම් විමසා බලා කුසල් අකුසල් තේරුම්ගෙන අප ක්‍රියා කළ යුත්තේ කොහොමද කියන එක. ඒ වගේම ධර්මකාරණ අවබෝධ කරන තමා තුළ යම් පිරිහීමක් ලක්ෂණයක් ඇතැයි වටහා ගත්තොත් ඒ වහාම ඉවත් කරන්නට ඕනේ. ඒ ඉවත් කළා, ඒකින් ඉවත් වෙලා නැත්නම් ඒක අත මෙදෙන්න උත්සාහ කරන්න. මේක මම වැරදි වැඩක්, මේකෙන් කිසි කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ, හිස් පුදුන් දෙයක්. මට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. නමුත් මට ප්‍රයෝජනයක් වුණත් අන් අයට මහා හානියක්. කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එතකොට ඒක සමාජයේට පිළලයක් වුණා, සමාජයේ දුක් පීඩාවක් වෙනවා. එහෙනම් මම මේ දේ අත්හැර යුතුයි කියන යහපත් උදාර සංකල්පයේ හිත ඇති කරගෙන ඒ වැරදි දේ නොකර ඉන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි කියමු සිස ජීවිතේ තම්මලම දුවේ පුතේ පාඩම් කරන්න කියලා උදෑසනින් අවදි කරන. ඔයකට හිත තරහ ගත්තොත් පව් සිද්ධ වෙනවා. අම්මලම ආදරෙන් උදේට කතා බහ කරන්න අපච්චල. එතන කතා කරන හරනදයි අම්මා අපච්චාරි මම නැගිටිනවා මම පාඩම් කරනවා. නිතරම නිදාන නැහැ. රාත්‍රියක් වැඩිපුර පාඩම් කරලා මොකද ඒකලා අවසර අවසාන අවුරුද්ද පාන්දරටියක් උදෑසන අවදි වෙලා හිත සතුටින් පාඩම් කරන්න ඕන. හැබැයි එහෙම නොකොනොත් ඒ පුතේ නිතරම පාසල් ගිහිල්ලා ඇවිල්ලා හෝ බාහිර පන්දර ගිහිල්ලා ඇවිල්ලා හෝ නැත්නම් මේ දැන් ඔන්ලයින් ක්‍රමයෙන් නැත්නම් අපි කියන එක මාර්ගගත අධ්‍යාපනය කියලා. ඒකෙන් ගිහිල්ලා ඒ වෙල ටික ගුරුවරයත් එක්ක සහසම්බන්ධ වෙනනම් පාතේ නිදනවා නිකන් හිස් කතා බහ කරනවා නිෂ්ඵල වචන කතා නැත්නම් පිස්මා වාචා පරසා වාචා නැත්නම් සම්පප්පලාප වාචා ආදී වශයෙන් මේ කියන කාරණා කතා කර කර ඉන්නවා නම් අන්න උත්සාහයක් නැහැ දිනුනේ. පිරිහීමේ උත්සාහයක් තමයි එතන තියෙන්නේ. පිරිහීමේ ලක්ෂණයක් තමයි එතන තියෙන්නේ. දැන් අපි ගත්තොත් එම යම් කිසි පුජ්‍යලෙකු නිතරම නිදන සුළු භාවයෙන් යුක්ත නම් ඔහුගේ අලසකමක් උත්සාහයෙන් තොරවීමක් ඒට බලපාලා තියෙනවා කියන එක පැහැදිලි කරන්න ඕන. එහෙනම් අර මම කියපු කාරණාත් එක්ක වල හැම වෙලාවෙම උත්සාහවත් වෙන්න, උත්සාහ සම්පදා කියන එක උත්සාහය සම්පාදනය කරගන්න තමන් විසින්මයි. අන්නයට උත්සාහ සම්පාදනය කරන හැකියාවක් ලැබෙන්න 100%ක් වගේ තමයි අන්නයට උත්සාහය ඇති කරලා දෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණ තමයි මේ මාර්ගගත ක්‍රමයට උගන්වන ගුරු උරුන් පිරිස. වලම හිතන්න ගුරුරු ඇවිල්ලා ටෙලිෆෝන් එකෙන් උගන්වන. එතකොට ඒකේ පෙළඹවීමක් තියෙනවා, උත්සාහයක් තල්ලුවක් තියෙන මගේ දුරපුතාලට. ඒක දුරපුතාලා හිතට ගන්න ඕනේ අපට මේ කියලා දෙනවා. අපි එහෙනම් තව ටිකක් මේක පොත්පත් කියවලා සටහන් ලියලා දෙපාරක් තුන් පාරක් මේ කියවලා හිතලා කටයුතු කරන්නටත් නැවත මේ විචාරීමක් කරන නැත්නම් නැවත මේ දේ ගුරුවරත් එක්ක සහසම්බන්ධතා අහලා දැනගන්නට කැමැත්තක් උත්සාහයක් තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි උත්සාහ සම්පදා හැටියට සලකන්න පුළුවන් වෙන උත්සාහය සාර්ථකයි. ශිෂ්‍ය ජීවිතයේ ශිෂ්‍යෙක් හැටියට ගත්තාම ඉගෙන ගන්න చేసి దర్వేట్నా. ఎతకొట అలసనవి క్రియాత్మక కరణని అన్నయ ఆరేటై మహామా సూత్రేది మం కలంకి ఉవగేమ మౌపియంట సుపస్థాన కిరీమ దుందందం సోదాది మహారమా రసవత్తక ఆహారపన సకసాదీమ ఎల్పెన్ ఉల్పెన్నాది ఏసిసిల్పెన్నాది పత్తతేమ బుదు దహమేన వచనాములు గత్తుత్తిమ ఏవా సపయాదీమ మహత్ మహా పిన కుశలయక్ హెరిన బుద్ధుజానసే పెన్నాదున్. ఐసా తమై బుద్ధుజాన దేశనారే అమ్మ అప్పచ్ కిదర బుదుం హెటియట పెహదిలి కర దేవి దేవతాం హెటిన పెహదిలి కిరీమక్ కర. ఎదుకోట అమ్మలాప్చిలా వాళ్ళ కూడా దర్వం కాలే హొందట పోషణేకర ఆహార పానాది శల్ల సస్రాదీల హొంద పోషణేకర కాయ విదరకనే పోషణేకర బుద్ధి ఒలువ మే బుద్ధిమత్ భావేమ హితాన్ హొంద దేవల్ కరాన్ నరక దేవల్ బహర కరాన్ పురుదు కర కీలా దున్న. అంటే ఏ నిసా వాళ్ళ శక్తి ఎదిన కాలే అమ్మల పదిల వాసట గీయడం పస్సే కమనక్నవే వసలి అంటే పెరాత్ అమ్మ పత్తిల సమంతీల ఏ గుణాలు దోపకార సత్వశ గుణధర్మ ఎక్కడ బుద్ధుడు జానసి దేశంలో. ఎందుకంటే మేక లక్ష కోటి గణం తల్లి తిప్పతుకుతే ఏ దేవన్ కరాన్ని లెబెన్నే. ఎందుకంటే అమ్మల పత్తిల ఆశీర్వాద గండనం వాళ్ళట ముందు శిశు ధరలు ఎక్కువ సత్పురుష పూజలు ఎక్కువన అన్నకిన కారణాల కరం హిస్వచన కథాకరం నెతువు నికం కాలే గత కరం నెతువు ఎక్కిన అడుపాడు అంపేలా కథా భాకర కర ఏ వాళ్ళ కాలే గత కరం నెతువు మగే అడుపాడు ముఖద్ మంగత కరయుత్తే కలియుత్తే ముఖద్ మమ కొహమ్మద పాడంకరాన్ని శిశు ధరలు ఎక్కేట మమ్మీకి అన్నవాడ మమ కొహమ్మ పాడంకరాన్ని మమ అద గణం కీవతావదు. ఇతడు ఏ గాన మనకు వచ్చేటట్టు అవబోధ కరగత్తది హదన అడు ప్రమయం హదాగత్త హోయాగత్తది అన్నేమి హితన్ ఇవ కల్పన కరన్ అన్నేమి కల్పన కరణ తమాయి హితన కూడా తమాయి వాళ్ళకి బుద్ధిమత్ బహది వెడి దూని అడుత్ అదహితువిలి ఎన్. ఎతకూడ నితర పొత్పత్ర వెళ్ళకరణ కూడా దిమోప్యాంగి ఆశీర్వాద గురువు రంగి రకవరణ యొక్క ఆశీర్వాద కళ్యాణ మిత్రులను హెచ్చి ఇన్న కట్టే సహయోగ లభిన ఉయాలను సమ్య దృష్టికి దివ్యాంగి రకవరణ మార్గే పెన్నాదీమ ఏ ఎత్తంశి సిద్ధకర్మ మమ హళ తీయ ఏకత్వల ముందర మతకి తీయాలన్నట్టు పోడు. ఎదుగుట అతికి పరాల సూత్ర దేశనాకులు తిన సమహారాస్త కారణం మే సూదు క్రీడా కెరీలు భావ పరదారి స్త్రీ సేవని మేము ఇవాడికి ఏం పసి లక్ష కోటి కాణిబ్బత్ ఇక క్షణిక పొడు సులు కాళీకి వినాశేట పత్న ఏ తమంగ్ ఏవా ధనే తమంగి వినాశ బాట పత్తుల యాచికి బాట పత్తున హింగానికి బాట పత్తున దుప్పత్ మనిషి బాట పత్తున హే ఏవా అరకేపు తీయట ఆరక్షాకరగానట ఓడి ఏం ఉన్నతమై అప్పట మీ జీవితం లబండి పుడువాసా మీట పడా కారణం అతక్కర బలాపృత్తు అండి నే అప్పే దరువానికి మిత్రం బాళ్ళం అవసంకరండి బలాపృత్తు వినమా. ఇతట మీ ఇహిత మకీపు కారణాన్ని బట్టి నెవతవతావక పదాన్ని ముఖర్ల మీ వేగ సూత్రి మహామంగ సూత్రి పరాభవైన సూత్రి అంతర్గత కారణం నిశి పరిధి ప్రాయోగ క్రియాకారకమ హటి క్రియాకారకం నిశి క్రియాత్మక అంటే అప్పే దూల పుతాల ఉత్సాహీన ఇక సిహిపత్ కిరణం తిం మే పిలపతే తిన క్రియాకారకం సిద్ధకరాన్న మేకి పోయింట్ వసేం పాడమ తటాంకరగా అన్నట్టు ఓనే వేగభ సూత్రే కార్నాటిక వినం మహామంగ సూత్రే కార్నాటిక వినం పరాభవ సూత్ర కార్నాటిక వినము పోయింట్ సాధారణ కరగా అన్న ఓనే. ఎదుగుడు ఉట్టాన్ సంపద అటిక నిదర్శనకు తారక సంపద ఇక నిదశకు కళ నిమిత్త తారటిక నిదర్శనకు ఇటు పది సమజీవి కథాటిక నిదశకు నిదశనుగా అన్న ఓనే. ఇక దీగజాను పోలిసిటు పుత్రియా సహ సంప్రజాన్ సహచ్చా సంవాదే కథంద్రి కెటియం మతక్తియాగాన్ని డోని ఇక మహామంగళ సూత్రే మంగళ కారణం సప్రసల కారణతమై కీలదేన్ని జీవితే కాల పరాశమంక లమా కాల ఉపతే మరణ మంచక దక్ప జీవిత కాలే తులసి దుఃఖిన దేవాల మంగళ సూత్రం కీలదేన్ని వేగపచ్చ సూత్రం కీలని ద్వేపుతే సమాజత సమగ్ర సంపన్న సహయోగం కట్టుకరణ విద్యాయ్ సహజీవనం కట్టుకరణ విద్యాయ్ పరాభా సూత్రం దేశ నగరం మినిసెక్ පිරිහෙන්නේ කොහොමද, විනාශ ස්වභාවයට පත්වන්නේ කොහොමද කියන එක තමයි දේශනා කරන්නේ. ඉතින් මෙතනින් පාඩම අපි අවසන් කරනවා. පිරිහීමේ හා දෙවිමේ දරුවෝ කියන පාඩම 8 වෙනි පාඩම 11 වසරට අදාළ ප්‍රසිද්ධ කළේ. ඉතින් මේ පාඩම සම්බන්ධයෙන් සඳහා බැහැම දනාටම මේ කාරණාව හේතු කොටගෙන උතුම් වූ තිරුවන්ගේ ආශිර්වාද ලැබේවා. නිවාඩු කාලේ නිවසට වෙලා කාලය ගත කරමින් ඔයාලා යහපත් දාන පුරුදු පුහුණු කරන්නට කියන කාරණ සිහිපත් කරමින් අපි අද මේ පාඩමාවේ ඔබගෙන් සබ ගන්න. හැමදිනාම තෙරුවන් සරණයි.